ගරු නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීතුමිය, ඔබතුමියට විනාඩි 9ක් කාලයක් ලැබෙනවා.
ස්තුතියි නියෝජ්‍යකාරක සභා සභාපතිතුමියනි. ඊයේ දවස මං හිතනවා ශ්‍රී ලාංකීය පුරවැසියන් වශයෙන් අපට ඉතාමත්ම අභිමානයක් ගෙන දුන්නු දවසක් විදිහට අපේ ඉතිහාස කතාවට ලියවෙනවා කියලා. ඒට හේතුව මහරජයන් පැකිලෙන අවස්ථාවවලදීත් ජාත්‍යන්තර සම්මුතීන් රැකගෙන නොබැඳි ජාතියක් විදිහට අපි රටක් විදිහට මානුෂිකත්වය මොකක්ද කියන එක මේ ලෝකයේ සෑම රටකටම පෙරදිග අපරදිග සෑම රටකටම අපි පූර්වාදර්ශයක් වෙමින් පෙන්වුවා මොකක්ද මානුෂිකත්වය කියන්නේ කියන කාරණාව. හැබැයි එහෙම තියෙද්දි දැන් මේ ආපදාවේ දේශපාලනය මොකක්ද කියනවා කියන එක වෙනුවට දේශපාලනයේ ආපදාව ගැන අපිට අද පාර්ලිමේන්තුවේ සභා ගැබ තුළ කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. මං හිතනවා ඒක අතකට හොඳයි මේ රටේ ජනතාවටත්. ආණ්ඩු පක්ෂය කරගෙන යන වැඩපිළිවෙල මොකක්ද කියන එක විපක්ෂයේ මේ විදිහට නිර්දේ විදිහට විවේචනය කරනකොට ඒ වැඩපිළිවෙල මොකක්ද කියන එක සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් නිසා. අපි ආණ්ඩුව විදිහට රාජ්‍ය ගොඩනගන්නේ කොහොමද කියලා කතා කරනකොට විපක්ෂයේ මාතෘකාව බවට පත් වෙන්නේ මේ රාජ්‍ය ඇදවට්ටන්නේ කොහොමද කියන එක නම්. ඒ වගේම අපි මේ ආපදා කළමනාකරණය බොහොම ප්‍රශස්ත මට්ටමකින් කරගෙන රට නැවත ස්ථාවර මට්ටමකට අරගෙන එන්න උත්සාහ කරනකොට රටේ ජනජීවිත යළි පැවති තත්ත්වයට වත් රැගෙන එන්න උත්සාහ කරනකොට සැලසුම් හදනකොට විපක්ෂය උත්සාහ කරන්නේ ඒ බිඳවට්ටන්න නම් එතකොට රටේ ජනතාවට අවබෝධයක් ඇති කරගන්න පුළුවන් මොකක්ද විපක්ෂයේ කාර්යභාරය සහ ආණ්ඩුව මේ වෙලාවේ කරන දේ කියන එක. එතකොට අද මේ හදිසි නීතිය ඇයි අපිට අවශ්‍ය වෙන්නේ කියන එක සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ අපි වාද විවාද කරනකොට අපි මුලින්ම බලන්න ඕනේ ඇත්තටම ඇයි මේ හදිසි නීතිය අපිට අවශ්‍ය වෙන්නේ කියන එක. පොදුමහ ජනතාවගේ ජනජීවිතයට සුවිශේෂී තර්ජනයක් ව්‍යසනයක් අනතුරක් සිද්ධ වෙලා තියෙනවා නම් රටේ දෛනික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්න ඒ තර්ජනයට අනතුරට ව්‍යසනයට මුහුණ දෙන්න රජයට මේ රටේ ඇතැම් මූලික අයිතිවාසිකම් සීමා කිරීම සඳහා සාමාන්‍ය නොවන බලතල ලබා දීමේ අවස්ථාවක් විදිහට අපි මේ හදිසි නීතිය හඳුනා ගන්නවා. ඒකට අපේ රටේ මූලික උත්තරීතර නීතිය වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ හදිසි නීතිය සම්බන්ධයෙන් විධිමත් නිර්වචනයක් අර්ථ නිරූපණයක් කරලා නැති වුණත් මහජන ආරක්ෂක පනතේ මේ හදිසි බලතල අවශ්‍ය වෙන්න හේතු මොනවාද කියන එක සම්බන්ධයෙන් ඉතාම සවිස්තරාත්මකව දක්වලා තියෙනවා. එතකොට ඒ කොන්දේසි පිළිබඳව විස්තර කරද්දී මොකක්ද මේකේ අරමුණු බවට සැබෑ අරමුණු තත්ත්‍ය අරමුණු බවට පත් වෙලා තියෙන්නේ ජාතික ආරක්ෂාව සහතික කිරීම මහජන සාමය ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය සේවා නඩත්තු කිරීම සහ පවත්වාගෙන යාම. අන්නේ තුන්වෙනි අරමුණ අත්‍යවශ්‍ය සේවා නඩත්තු කිරීම සහ පවත්වාගෙන යාම කියන කාරණාවේදී අපිට මේ හදිසි නීති තත්ත්වය තවදුරටත් දීර්ඝ කර ගැනීමේ කාලීන අවශ්‍යතාව මොකක්ද කියන එක සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. දැන් පහුගිය කාල පරිච්ඡේදයේ තුල අපි මුහුණ දීපු මේ අඳුරු ස්වභාවික ව්‍යසනය නිසා වෙච්ච බලපෑම ඒ ප්‍රචණ්ඩකාරී තත්ත්වය නිසා අපි මුහුණ දුන්නු ඒ විපාක කොච්චරක්ද කියනවා නම් අපිට ජාත්‍යන්තර වශයෙන්ොත් කොන්දේසි විරහිතව ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ලැබුණා මේ තත්වයෙන් ගොඩේම සඳහා. අපි පිළිගන්නවා රජයක් විදිහට මේ ආපදා කළමනාකරණය කියන එක රටක් විදිහට අපිට අලුත් විෂයක්. අපිට සුනාමිය සම්බන්ධයෙන් අත්දැකීමක් තිබුණත් මේ ආපදා කළමනාකරණය කියන එක සම්බන්ධයෙන් මෙතෙක් අතීතයේ දිහා බැලුවම අපිට හොඳ ප්‍රශස්ත අධ්‍යයනයක් අවබෝධයක් මේ සම්බන්ධයෙන් තිබෙන්නේ නැහැ. ඒකට හේතු තිබුණා. නමුත් එයින් ගොඩ එන්න අපි උත්සාහ කරනවා රජයක් විදිහට කවදාවත් ඒකට මේ හදිසි නීතිය අත්‍යවශ්‍ය මෙවලමක් විදිහට පාවිච්චි කරා මිසක් ඒක සද්භාවී චේතනාවකින් ආණ්ඩුවක් විදිහට අපි පාවිච්චි කරා මිසක් අද වෙනතුරු මර්ධනකාරී අවියක් විදිහට මේ හදිසි නීතිය අපි පාවිච්චි කරලා නැහැ. ඒ නිසා හානි පූර්ණණය කරන්න ඒ වගේම ජනතාවගේ ජීවිත ප්‍රතිස්ථාපනය කරන්න යලි ගොඩනැගීම කියන අරමුණ වෙනුවෙන් පමණයි අපි මේක පාවිච්චි කරලා තියෙන්නේ. අන්න එතනදී මම කැමති යම් උපුටා ගැනීමක් කරන්න මේ අපේ අතිගරු ජනාධිපතිතුමා 2025 නොවැම්බර් මාසේ 30 වෙනිදා ජාතිය අමතා සිදු කරපු ඒ විශේෂ ප්‍රකාශයේ උපුටා ගැනීමක්. උපුටා ගැනීම කාර්යක්ෂම සේවයක් ලබා දීම වෙනුවෙන් මේ ආපදා තත්ත්වය කළමනාකරණය කර ගනිමින් වේගවත් කාර්යක්ෂමව යළි ගොඩනැංවීමක් සඳහා අවශ්‍ය වන නීතිමය රැකවරණය සහ ප්‍රතිපාදන අවශ්‍යතාවය වෙනුවෙන් අපි හදිසි නීතිය පනවා තිබෙනවා. මා රටේ පුරවැසියන්ට එක් සහතිකයක් ලබා දෙන්න කැමති. මෙම හදිසි නීතිය මෙම ආපදාව කළමනාකරණය කර ගැනීමට සහ කාර්යක්ෂමව අපේ රට ගොඩනැගීම සඳහා ඉවහල් කරගන්නවා හැරුණු කොට වෙනත් කිසිදු මර්ධනීය ක්‍රියාදාමයක් වෙනුවෙන් මෙම හදිසි නීතිය අපි උපයෝගී කරගන්නේ නැහැ. උපුටා ගැනීම අවසන් නියෝජකාරක සභා සභාපති තුමියනි, විපක්ෂය වරින් වර උත්සාහ කරනවා මේ හදිසි නීතිය අපට තවදුරටත් අවශ්‍ය නැහැ කියන එක මේ රටේ මහජනතාවට ඔප්පු කරන්න. ඔවුන් වරින් වර ඒ සඳහා විවිධ තර්ක ගෙනේනවා. 2005 අංක 13 ව්‍යසන කළමනාකරණ පනත ප්‍රමාණවත් මේ තත්ත්වය සමනය කරගන්න කියලා ඔවුන්ගේ ස්ථාවරයේ බවට පත් වුණා එක අවස්ථාවකදී. නමුත් කනගාටුයි කියන්න මේ ව්‍යසන කළමනාකරණ පනත අනුව පිහිටව ගන්නවා ජාතික සභාවක්. මේ ජාතික සභාව පනතේ ප්‍රතිපාදන අනුව හැම අවුරුද්දකටම 4 වතාවක් රැස් වෙන්න ඕනේ. හරියට ගත්තොත් 2005 ඉඳලා අද වෙනකොට අඩුම ගානේ 80 වතාවක්වත් මේ සභාව රැස් වෙන්න ඕනේ. ආපදාවකදී කොහොමද ඒක කළමනාකරණය කරගෙන ඒකට මුහුණ දෙන්නේ, රට කොහොමද නැවත ගොඩනගා ගන්න කියන එක සම්බන්ධයෙන් සැලැස්මක් තියෙන්න ඕනේ. ඒ සැලැස්ම මේ මහ පොළවේ යථාර්ථයක් කරන්න කොහොමද රාජ්‍යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්න ඕනේ, මොන වගේ නීතිද අපි සම්මත කරගන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් කතිකාවක් තියෙන්න ඕනේ. හැබැයි කනගාටුව අද වෙනතුරු මේක රැස් වෙලා තියෙන්නේ 14 වතාවයි. එතකොට අපිට පේනවා මේ ව්‍යසන කළමනාකරණ පනත හරහා ගොඩනගපු නීතිය කෙතරම් දුරට අපිට අවශ්‍යද නැද්ද කියන එක. එතකොට මේ වගේ අභියෝගයකට ශක්තිමත්ම නීතිය ව්‍යසන කළමනාකරණ පනත හා සම්බන්ධ නීතිය නෙවෙයි. ඒ වගේම ඒ සැලැස්ම පිළියෙල කිරීම රජයේ අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල, ඒ වගේම සෑම රාජ්‍ය සංස්ථාවකම කාර්යභාරයක් විදිහට එහෙමයි. ස්තුතියි නියෝජකාරක සභා සභාපති තුමියනි. නමුත් මේ නීතිය දුබල බව අපි හඳුනාගත්ත නිසා තමයි මේ හදිසි නීති තත්වයන් තවදුරටත් දීර්ඝ කරගනිමින් මහජනතාවට අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ඉඩම් අත්පත් කරගැනීමේ ක්‍රමවේදය සාර්ථකව සුමටව කරගෙන යාම සඳහා යළි ගොඩනැගීම සඳහා භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීම, බෙදා හැරීමේ ක්‍රියාවලිය කිරීම සඳහා, ඒ වගේම මහජනතාවගේ ජීවිත, පොදු දේපළ, ඒ වගේම පරිසරයට සිද්ධ වෙන හානි අවම කර ගැනීම සඳහා මේ යාන්ත්‍රණය ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා හදිසි නීතිය අවශ්‍යයි කියන තැන ඉඳලා අපි කල්පනා කරන්නේ. ඒ නිසා විපක්ෂයට මතක් වෙනවා නම් හදිසි නීතිය ගැන කියනකොට මේක අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, භාෂණයේ නිදහස මොට කිරීම සඳහා, කප්පාදු කිරීම සඳහා, ජනතාවගේ අයිතිවාසිකම් මර්ධනය කිරීම සඳහා, එහෙම නැත්නම් මාධ්‍ය නිදහස මර්ධනය කිරීම සඳහා මේක අවියක් විදිහට පාවිච්චි කරනවා කියලා, එහෙම නැත්නම් වෙනත් උද්ඝෝෂණ ජනතාවගේ පෙළ ගැසීම් නැවැත්වීම සඳහා මේ නීතිය පාවිච්චි කරනවා කියලා අපි කියන්න කැමතියි. අපි ආණ්ඩුව විදිහට ඇවිල්ලා මේ වනතෙක් මේ සුලිකුණාටුවෙන් පස්සේ අපි මේ නීතිය දික් කරලා අපි එහෙම තත්වයක් ක්‍රියාත්මක කරලා නැහැ. විපක්ෂයට මතක් වෙන්නේ හදිසි නීතිය කිව්වහම ඒක වුණාට මේක තියෙන හොඳ පැත්ත දකින්න අපි ඉල්ලීමක් කරනවා. අපි මේක පාවිච්චි කරන්නේ ජනතාවගේ ජීවිතය නැවත ගොඩනැංවීම සඳහා විතරයි. ඒ නිසා අපි ඒක නැවත නැවත විපක්ෂයට අවධාරණය කරන්න කැමති. බිඳ වැටුණු කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් තියෙනවා මේ ආපදාව නිසා. ව්‍යාපාර බිඳ වැටලා තියෙනවා විශාල ප්‍රමාණයක්. ඍජු සහ වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් මේ රටේ මිනිස්සුන්ට අහිමි වෙලා තියෙනවා. තවමත් අවතැන් කඳවුරුවල ජීවිතය යන්තම් නූලෙන් ගැටගහගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට අවසන් කරනවා නියෝජකාරක සභා සභාපතිතුමියනි. ඒ නිසා මේ මිනිස්සුන්ගේ බිඳ වැටුණු හීන ටික යළි ගොඩනැංවීමේ අරමුණ විතරක් අපිට ආණ්ඩුවක් විදිහට තියෙනවා. ඒ ආණ්ඩුවේ තියෙන අරමුණ සත්භාවී අරමුණක්. ඒ අරමුණ ජනාධිපතිතුමා ජාති අමතා කළ ඒ විශේෂ ප්‍රකාශයේ වගේම ඒ සීමාවෙන් ඔබට මේ ආණ්ඩුව අරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙහි එකම පරම අරමුණ බවට පත් වෙන්නේ රට නැවත ගොඩනැගීම පමණයි කියන එක සපත කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා.